Order, please. Kathanayaka Warayage Nivedana. Sri Lanka Prajathantrika Samajwadi Janrajaya Andukama Vyavasthave 79 Vyavastha Prakarava 2013 November 17 Dina Mavisin Adhikarana Sangvidhana Sansojana Aparadhayaka Vinditiyan Sasakshyaruwan Hata Sahaya Dime Saha Araksha Kirime Sansojana Saha Palat Palana Ayatana Vishesha Vidhividhana Nemathi Panath Ketum Kala Sahathika Satan Kala Bava Danun Dimata Kamathimi Lipi Lekhanadiya Piliganvima Garu Mudalha Janamadhya Amatyatuma
Garu Kathanayaka Tumani දෙසිය තිස්පහ අධිකාරිය වන රේගු ආඥා පනතේ දහවැනි වගන්ති යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව 2017 අගෝස්තු 11 වැනි දිනැති අංක 2031/49 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මම ඉදිරිපත් කරමි. එම යෝජනාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2014 වර්ෂය සඳහා පොල් පර්යේෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2015 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2016 වර්ෂය සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
පාර්ලිමේන්තුවේ වාර්ෂික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ මැතිතුමා ගරු විදේශ කටයුතු ඇමතිතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි මම අහනවා. ගරු කථානායකතුමනි මේ ප්‍රශ්නයට ආයන්න එක ප්‍රශ්නයට උත්තරේ ඔව්. ආයන්න දෙක ප්‍රශ්නයට උත්තරේ ඔස්ට්‍රේලියානු නිලධාරීන් විසින් රැඳවියන් ආගමන රැඳවුම් පහසුකම් යටතේ මූලික අවශ්‍යතා සපයනු ලැබේ. මෙම පහසුකම් ඔස්ට්‍රේලියා මධ්‍ය ප්‍රදේශයේදී සලසා දෙනු ලබන පහසුකම් වලට සාමාන්‍යය. තුන්වෙනි කොටස ඔවුන් නැවත පෙරටට ගෙන ඒමට රජය මෙතෙක් කිසිදු පියවරක් නොගෙන කියන ප්‍රශ්නයට උත්තරේ ගරු කථානායකතුමනි මෙම අදහසට මම එකඟ නොවෙමි. ඔස්ට්‍රේලියාවේ පදිංචි වීමට සුදුසුකම් ලබා නොමැති ශ්‍රී ලාංකිකයන් ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය විසින් ඔස්ට්‍රේලියානු බලධාරීන් වෙත පූර්ණ සහාය ලබා දෙන ලදී. පපුවා නිව්ගිනියා නාවුරු ක්‍රිස්මස් දූපත් ඇතුළුව අදාළ බලධාරීන් සමග කැනබ්‍රාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සිඩ්නිහි හා මෙල්බර්න්හි කොන්සල් ජෙනරාල් කාර්යාලය මෙන්ම නිර්චේතනික කොන්සල්වරු සමීපව කටයුතු කරති. ශ්‍රී ලංකාව විසින් ලබා දෙනු ලබන සහයෝගය සියලුම මට්ටම්වලදී ඔස්ට්‍රේලියානු රජයේ ඉමහත් ප්‍රශංසාවට ලක් වී ඇත. ආ කොටස ක්‍රිස්මස් දූපතේ පපුවා නිව්ගිනියාවේ ඔස්ට්‍රේලියාවේ හා නවුරුහි පිහිටි කඳවුරු තුළ සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව පිළිබඳව සොයා බැලීමක් කරනු ලැබේ. ඒ ප්‍රශ්නයම ඒකේ දෙවැනි කොටසට එසේනම් මෙම කඳවුර තුළ සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කොපමණද කියන ප්‍රශ්නයට උත්තරේ ගරු කථානායකතුමනි 2014 නොවැම්බර් මාස 17 වැනි දින වන විට එම කඳවුරුල සිටින සංඛ්‍යාව මෙසේය. ක්‍රිස්මස් දූපතේ 12 දෙනෙක් සිටිනවා. පපුවා නිව්ගිනියාවේ 21 දෙනෙක් ඉන්නවා. ඔස්ට්‍රේලියා මධ්‍ය ප්‍රදේශයේ 70ක් ඉන්නවා. නාවුරු දූපතේ 94ක් ඉන්නවා. එතකොට ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට රජය පියවරගෙන තිබේද? ඔව්. එසේනම් මෙම පියවර කවරේද? ඔස්ට්‍රේලියානු රජයට එරට වාසය කිරීමට ඇති අයිතිය අහිමි කර ඇති ශ්‍රී ලාංකික රැඳවියන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගුවන් වියදම් දැරීමට කටයුතු කරයි. ශ්‍රී ලංකා පුරවැසිභාවය තහවුරු කර ඇති යම් කෙනෙකුට වලංගු ගමන් පළපත්‍රයක් නොමැති නම් ඔහුට තාවකාලික ගමන් ලියවිලි සකස් කිරීමෙහිලා මහ කොමසාරිස් කාර්යාලයේ සහාය ලබා දෙනු ලැබේ. ප්‍රශ්න ඈ පැන නොගනී. ගරු කථානායකතුමනි මම විදේශ අමාත්‍යතුමාගෙන් මුලින්ම දැනගන්නට කැමතියි. දැන්
අද අපි සාකච්ඡා කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශ වැයිශීෂ්‍ය අපි සාකච්ඡා කරන වැයිශීෂ්‍ය වලින් එකක්. එතකොට අපිට ශක්තිමත් නාවික හමුදාවක් තියෙනවා. ඒ වගේම අපිට ශක්තිමත් තාක්ෂණික උපකරණත් තියෙනවා. ඒ නිසා තමයි අපිට දැවැන්ත යුද්ධයක් මේ ආකාරයට නිමා කරන්න පුළුවන් වුණේ. ඉතින් ඒ නිසා දැන් යුද්ධයක් නැති අවස්ථාවක දිගින් දිගටම නීති විරෝධී ට්‍රෝලර් යාත්‍රා වෙනත් යාත්‍රා භාවිතා කරමින් ලංකාවෙන් පිටතට මේ සංක්‍රමණිකයන් යාමත් ඒ වගේම ලංකාවට සමහර අවස්ථාවලදී මෙහෙම එනවයි කියලා වාර්තා පළ වුණා. ඒ පිළිබඳ විවිධ අදහස් සුදහස් තියෙනවා. නිසා ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර තියෙන ඒකාබද්ධ වැඩපිළිවෙල මොකක්ද කියලා මම දැනගන්න කැමතියි.
ඔව්, අපි අත වශයෙන්ම කලින් ඉඳලම ආරක්ෂක අමාත්‍යාංශයයි විදේශ අමාත්‍යාංශයයි එකට තමයි කටයුතු කරුවේ. තානාපති කාර්යාලවල තානාධිපතිවරුන් අපි කැඳවලා හිටන් මේ බොහෝ අවස්ථාවලදී සාකච්ඡා පවත්වනවා පවත්වලා හිටන්. ඒ දෙගොල්ලන්ගේ ආධාර උපකාර අපි තොරතුරු හුවමාරුවක් සිදු කරනවා. ඒ වගේම මේ යාන්ත්‍ර මේ නැව් යනාදී බෝට්ටුවල මං හිතන්නේ ඒවත් පෙළක්කරාට සැපයීමට අපි ඉල්ලීම් කරලා තියෙනවා. ඒවත් අප පෙළක්කරාට අපට හම්බෙලා තියෙනවා. මේ ආදී වශයෙන් අපි නිතර ඒ දෙගොල්ලොම එක්ක අහුවෙලා හිටන් තමයි තානාධිපති කාර්යාලවලින් මේ අදාළ විදේශ රටවල් වලත් සමග මේ පිළිබඳව කටයුතු කරන්නේ.
මගේ ප්‍රශ්නේ දෙවැනි අතුරු ප්‍රශ්නේ දැන් වැඩියෙන්ම සමාජගත වෙන්නේ එකක් ලංකාවේ දීවරයන් ඉන්දියන් මුහුදු සීමාවට යෑම හෝ ඉන්දියන් දීවරයන් ලංකාවේ මුහුදු සීමාවට පැමිණීමේ කතිකාවත් ඒ වගේම ඕස්ට්‍රේලියාවට මීට කලින්නම් කතා කරා ඔය ඉතාලියට එහෙම යනවා කියලා දැන් ඒ කතිකාවත් යට ගිහලා ඕස්ට්‍රේලියාව පිළිබඳ කතිකාවයි මේ ඉන්දියන් දීවරයන් පිළිබඳ කතිකාවයි. ඒතකොට මේ කාරණා දෙකේදී ලංකාවේ ඉන්නවා යම් ප්‍රමාණයක් ඉන්දියන් දීවරයෝ අත්තනංගෝ ඉන්දියාවේ ඉන්නවා ලාංකික දීවරයෝ. ඒ වගේම තමයි දැන් ඔබතුමා දුන්නු සංඛ්‍යාලය කරනුව බැලුවත් 197ක් ක්‍රිස්මස් තුපතේ 12ක් පැපුව නිව් ගිනියා 21ක් ඕස්ට්‍රේලියාව මධ්‍ය ප්‍රදේශ 70ක් නවුරු 94ක් සමස්තය 197ක් ඉන්නවා. මේ අය කඩිනමින් එක්කෝ අධිකරණ ක්‍රියාමාර්ග එහෙම නැත්නම් දෙරට අතර රාජතාන්ත්‍රික ගනුදෙනු හරහා කඩිනමින් අපේ ගාව ඉන්නවා නම් ඒ අය එහෙට යවන්න ඉන්දියන් දීවරයෝ වගේ. ඒ වගේම ඉන්දියන් ලාංකික දීවරයෝ එහෙ ඉන්නවා නම් හෝ ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්න ගන්න මීට වඩා වේගවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න නැත්නම් කඩිනම් කරගන්න තියෙන බාධා මොකක්ද?
ඔව්, කතා කරන එකතුමනේ මේ ඉන්දියාවත් එක්ක මේ දීවර අය අත්අඩංගුවේ ඉන්න එක මේ ප්‍රශ්නට අදාළ එකක් නෙවෙයි. මොකද එයා අත්අඩංගුවට ඉන්න ඉන්දියානු රජයේ තැනත්තන් අපේ අව ටෙරිටෝරියල් වෝටර්ස් වලට ඇතුළට ඇවිල්ලා හිටා මාළු වැල්ලුවාම ඒගොල්ලෝ වරදක් කරන නිසා ඒගොල්ලන් අත්අඩංගුවට අරගෙන ඒගොල්ලෝ අපේ රැඳවුම් කරගෙන තියාගන්නේ. ඒ වගේම තමයි ලංකාවේ අය පිටරටට ගිහිල්ලා හිටන් ඉන්දියන් සාගරයේ ඒගොල්ලන්ගේ පැත්තේ මාළු වල්ලන්න පටන් ගත්තොත් ඒගොල්ලන් අරගෙන හිර කරලා හිටන් ඒක තියාගන්නවා. ඒක වෙනම ප්‍රශ්නයක්. මෙතන මේ ප්‍රශ්නෙට අදාළව තියෙන්නේ මේ ඔස්ට්‍රේලියාවට යන්න තත් කරන අපේ පුරවැසියෝ ඔස්ට්‍රේලියාව ආණ්ඩුව විසින් අත්අඩංගුවට අරගෙන කිසිම අයිතිවාසිකමක් නැතුව ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට දැක් වූ ඒ ප්‍රයත්නය සම්බන්ධයෙන් තමයි ඒගොල්ලන්ගේ අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඉතින් මං කිව්වා වගේ ඒගොල්ලෝ රඳවගෙන ඉන්නවා. රඳවගෙන හිටියාම ඒගොල්ලෝගේ එකපාරටම මේ අපේ ලාංකිකයන් විසිරන්න නෙමෙයි ඔය රැඳවුම් කඳවුරු වල ඉන්නේ නොයෙක් රටවල් වලින් අල්ලගත්ත පුද්ගලයන් ඉන්නවා. එතකොට ඉස්සෙල්ලාම අපි ඒගොල්ලන්ගේම දැනගන්න ඕනේ ඒගොල්ලෝ ලාංකිකයන්ද නැද්ද කියලා. එතකොට ලාංකික ඒගොල්ලන් ලාංකිකය පුරවිසිභාවය ඔප්පු කරුවොත් තමයි ඒගොල්ලන්ව ලංකාවට ආපහු නැවතේවන්න පියවරක් ඕස්ට්‍රේලියානු රජය විසින් අරගන්නේ. ඉතින් ඕක කරන්න ටිකක් වෙලා යනවා. මොකද පෙළක්කාය ඕනිකමෙන්ම මේ ඒගොල්ලෝ පාස්පෝර්ට් අරම ඐඩෙන්ටි කාඩ් අරගෙන යන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ලංකා පුරවැසිභාවය ඔප්පු කරන්නත් ඒගොල්ලන්ට අමාරු වෙනවා.
දැයි බොහොම ස්තුතියි. ප්‍රශ්න දෙක අවසානයි නේ. පැහැදිලි කිරීමක් නම් ගරු ඇමතිතුමා කැමතිද? කෙටි පැහැදිලි කිරීමක් ඉල්ලන්නවා.
දෙන්නකෝ කතාව.
හරි.
මේ දැන් සාමාන්‍ය ලංකාවේ මොකක් හරි සිද්ධියක් සම්බන්ධයෙන් හිරේ ඉන්නකොට යහතින් යහපත් වැඩ කරපුවාම එහෙම කරාම පොඩි මුදලක් ලැබෙනවා, සහන කාල ලැබෙනවා. මට දැනගන්න විදිහට මේ ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට ඕස්ට්‍රේලියන් ඩොලර් 2000ක විතර එලවන්ස් එකක් හම්බ වෙනවා. ඒ නිසා දැන් හිරේ ගියත් සපයි කියන තන ඉන් අහුණාට කමන්නේ නැහැ කියලා යන පිරිසකුත් ඉන්නවා. ඩොලර් 2000ක් කියන්නේ ඕස්ට්‍රේලියන් ඩොලර් 2000ක් කියන්නේ සෙල්ලංගානක් නෙමෙයි නිසා. ඉතින් ඒ නිසා මේ දැන් හිරේ ඉන්නවට මුදලක් ලැබෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඩොලර් 2000ක් ලැබුණම හිරේ ගියත් සපයි කියලා මේ ඒ සංස්කෘතියට ගියොත් මේක තවත් නවත්ත ගන්න බැරි ඔඩු දුවන තුවාලයක් බවට පත් වෙනවා. ඒ පිළිබඳවත් විදේශ අමාත්‍යාංශ අවධානය යොමු කරත් හොඳයි කියලා මම හිතනවා අදහසක් විදියට ගරු ඇමතුමා.
ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු නලින් බණ්ඩාර ජයමා මැතිතුමා, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා, ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා, ගරු සමාජ සේවක මැතිතුමා ගැසීමට
ගරු කථානායකතුමනි, එක 2014 වර්ෂයේදී සමෘද්ධි සහනාධාර ලබන ප්‍රතිලාභීන්ගේ නිවාස අලුත්වැඩියාව සඳහා රුපියල් 2500ක දීමනාවක් සමෘද්ධි බැංකුව වෙතින් ප්‍රතිලාභීන්ට ලබා දී ඇත. A2 භාණ්ඩාගාරයෙන් ප්‍රතිපූර්ණය කිරීමේ පදනම් මත සමෘද්ධි බැංකුව අරමුදල් වලින් මෙම මුදල ලබා දී ඇත. A3 භාණ්ඩාගාරයෙන් මේ දක්වා එම මුදල ප්‍රතිපූර්ණය කර නොමැත. A4 භාණ්ඩාගාරයෙන් මේ දක්වා එම මුදල ප්‍රතිපූර්ණය කර නොමැති පසුබිමක අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ඇති කළ මානව හිතවාදී බැංකුවක් වන සමෘද්ධි බැංකුවට වන දිගුකාලීන මූල්‍ය අවාසිය සලකා ප්‍රතිලාභීන්ගේ තැන්පතු වලින් මෙම දීමනාව කොටස් වශයෙන් අය කර ගැනීමට අවශ්‍ය උපදෙස් සමෘද්ධි බැංකුව වෙත ලබා දී ඇත. ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
සමුදි ලාභීන් කියන්නේ කවුද කියන එක මම පැහැදිලි කළ යුතු නෑ. ඔබතුමාට ඉතාමත්ම පහළ ආදායම් මට්ටමක ඉන්න මේ මිනිසුන්ගේ කරා වැටෙන නිවාසවලට උදව්වක් හැටියට ප්‍රතිසංස්කරණ වලට 2500 බැගින් දුන්නා. 2500 වටිනාකම් මොකද්ද කියලත් ඔබතුමා දන්න. මේ මුදල ප්‍රතිපූර්ණය කරවීම භාණ්ඩාගාරයෙන් සිදු කළ යුත්තේ රජයේ කරුණු දැක්වීම අනුවයි. ඉතින් රජය මේ ප්‍රතිපූර්ණය භාණ්ඩාගාරයෙන් ලබා ගන්න ක්‍රියා කරන්නට උවමනා කියන වගකීම වෙනුවට භාණ්ඩාගාරය ප්‍රතිපූර්ණය කරන්නේ නැත කියන පිළිතුරක් වෙන්නේ කොහොමද? ආණ්ඩුවට භාණ්ඩාගාරය යටත්ද භාණ්ඩාගාරයට ආණ්ඩුව යටත්ද?
හොඳයි, පළවෙනි ප්‍රශ්නේ ගරු ඇමතිතුමා.
එතුමා අහනවා මේ 2500ක් මුදලක්ද කියලා. හැබැයි එතුමන්ලගේ ආණ්ඩුවේ හිටපු අධ්‍යාපන ඇමතිවරයා තමයි කිව්වේ 2500ෙන් 4 දෙනෙක්ගෙන් යුත් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒකත් අමතක වෙලා දැන්. නෑ නෑ, ඒකත් මං කිව්වේ ඒකයි.
ආ, කියනක මම
පිළිතුරු දෙන්න කිව්වේ. අර දැන් ටිකක් අර අවුරුද්දකින් ඔක්කොම අමතක වෙන හින්දා. මගාරින්න දෙන්නේ මේක මේ.
ආ, පිළිතුරු දෙන්න අවස්ථාව දෙන්න ගරු මන්ත්‍රීතුමා. හරි.
එහෙනම් අපි විශේෂ බාර ඇමතිවරයාට බාර දෙන්නම්. ඒක තමයි අතුරු ප්‍රශ්න.
හොඳයි. එනාපව රිෆර් කරන්න විශේෂ බාර ඇමතිතුමාට ගරු ආගමැතිතුමා.
ඇමතිතුමාට එකක් මේ මන්තුමා එකක් මතයි. ඒගොල්ලෝ ඉන්න කාලේ පාර්ලිමේන්තුව භාණ්ඩාගාරය යටත් කරා. අපේ කාලේ භාණ්ඩාගාරය මහ බැංකුවයි පාර්ලිමේන්තුවේ යටත් කරලා තියෙන්නේ. දැන්ට වැඩිපුර බලතල කෝප් එකට දීලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ අයවැය කමිටිය දාලා තියෙනවා. එදා ලේකම්බරු කවුරුත් ආවේ නැහැ මෙහාට ඕන එකක් කරා. අද අපිට තියෙන කෝටි ලක්ෂ 3ක ණය ගෙවන්න. අපි මේක පාර්ලිමේන්තුවේ ශක්තිමත් කර ඔබතුමා දන්න අපි කියන නීතියෙම. ඒ නිසා මතක තියාගන්න, මේ ආණ්ඩුව මේ ජාතික ආණ්ඩුව යටතේ තමයි, මෛත්‍රීපාල සිරිසේන මෛත්‍රීමාගේ ජාතික ආණ්ඩුව යටතේ තමයි අපි භාණ්ඩාගාරය පාර්ලිමේන්තුවේ යටත් කළා. ජනතාවට තියෙන බර ඉවත් කළා. මේ ණය අපේ කාලෙදි ගෙවන්න අපි ක්‍රියා කරන්න.
හොඳයි. ගරු ප්‍රධාන සංවිධායකතුමා, ඔබතුමා පිළිතුරු දෙනවද නැද්ද?
ඒක තමයි පිළිතුරු මම දුන්නා.
ගරු අගමැතිතුමා, ඒකට පිළිතුරු දෙනවද? හොඳයි.
මෙතන පාර්ලිමේන්තුවේ කෝප් සභාවේ සභාපති විපක්ෂයේ පාර්ලිමේන්තු අයවැය කොමිටියේ සභාපති විපක්ෂයෙන්, ඕවසයිට් අපේ මේ කොමිටිවල විධායක කොමිටිවල භාගයක් විපක්ෂයෙන්. ඔය කාලේ මොකුත් දුන්නේ නැහැ, කාටවත් දුන්නේ නැහැ. කාටවත් කාටවත් දුන්නේ නැහැ. නෑ මුළු පාර්ලිමේන්තුවම තීන්දු ගන්නවා. මුළු පාර්ලිමේන්තුවම කියනවා ඒකනේ මුළු පාර්ලිමේන්තුවනේ. එදා පාර්ලිමේන්තුව ගත්තේ නෑනේ. එදා භාණ්ඩාගාරයේ ලේකම්තුමයි මහ බැංකුවේ අධිපති තමයි ඔක්කොම තීන්දුව ගත්තේ. අද ඒක ඒ පව තමයි අපි ගෙවන්නේ. ඒ පව තමයි ගෙවන්නේ.
හොඳයි හොඳයි.
සමහර නිලධාරී ඉතන තාම ඉන්නවා. අපි ඒගොල්ලෝ තයින් කරන්න යනවා.
හොඳයි.
ඒ නිලධාරී තයින් කරන්න යනවා. බය වෙන්න එපා. ඔය 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 ඒ තව කීප දෙනෙක් ඉන්නවා අයින් කරලා දාන්න. ඒවත් අපි අයින් කරනවා මේ අයවැයෙන් පස්සේ.
හොඳයි අපි මෙතනින් අවසන් කරමු. හොඳයි හොඳයි අපි දැන්
අමෝර්තිලාභීන්ට සමෝර්තිලාභීන්ට තියෙන ප්‍රමාණය වැඩි කරා රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරා අධ්‍යාපනයේ අවුරුදු 13ක් අනිවාර්ය කරනවා ටැබ්ලට්ස් දෙනවා ඉන්ධන මිල පාලනය කරා ඒවද ඒව මේ මිනිස්සු වෙනුවෙන් කරපුවා මේ මොනවද මෙතන කතා කරන්නේ
හොඳයි 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 හරි අපි හරි ගරු නානාකාර මැතිතුමා ඔබතුමාට අවස්ථාව දුන්නා අපි ඊළඟට යොමු කරමු ගරු ඉම්රාන් මහරුම් මැතිතුමා ප්‍රශ්න අහනවාද
ගරු කතානායකතුමනි අහනවා ප්‍රශ්නේ
ඔයා කියන්නේ ඇමතුමා කිව්වා
ඒක ප්‍රශ්න අහනවා ගරු ඇමතුමා
පිළිතුර තියෙනවා
ආ
මේ සමෘද්ධි දීමනාව දෙගුණ කරෙත් අපේ ආණ්ඩුවෙන් කියන එක මතක් කරමින් මේකට පිළිතුරු දෙන්න
දෙන්න ඔව්
ආ එක ඔව් මිලියන ආ දෙක මිලියන 288.26යි ආ තුන එලියරංගු මහජන ක්‍රීඩාංගණයේ පහත සඳහන් සංවර්ධන කටයුතු සිදු කර ඇත ප්‍රේක්ෂාගාරයේ ඉදිකිරීම පිටිය වටා වැට ඉදිකිරීම ක්‍රීඩා පිටියේ ඉදිකිරීම හා කානු පද්ධතියේ ඉදිකිරීම හතර අදාළ පළාත් පාලන ආයතන හා පළාත් සභා නිලධාරීන් දැනුවත්ව සිදුවී ඇත ආ එක 2011 වර්ෂය සඳහා ප්‍රතිපාදන වෙන් කර නොමැත 2012ට රුපියල් 84,38,750යි 2013ට මෙම වර්ෂය සඳහා ප්‍රතිපාදන වෙන් කර නොමැත 2014 රුපියල් 94,11,890.786යි 2015 එක රුපියල් 109,76,328.730යි ආ දෙක ලියරංගු මහජන ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකාගාරයේ ඉදිකිරීම පිටිය වටා වැට ඉදිකිරීම ක්‍රීඩා පිටිය හා කානු පද්ධතිය ඉදිකිරීම ආ තුන ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දැනුවත් කර ඇත ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සැලසුම් අංශය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මගින් මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම හා රැස්වීම පවත්වා ඇත ආ හතර ප්‍රේක්ෂකාගාරයේ ඉදිකිරීම හා පිටිය වටා වැට ඉදිකිරීම ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව කානු පද්ධති ඉදිකිරීම ලාල් කන්ස්ට්‍රක්ෂන්ස් ඇන්ඩ් සහ ඉංජිනියර්ස් ආයතනය ආ පහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර කොන්ත්‍රාත්ද ප්‍රදානය කර ඇත ආ හය ඉදිකිරීම් සඳහා වාර්ෂිකව ලැබෙන අයවැය ප්‍රතිපාදන මගින් සිදු කරගෙන යන ලදි මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාද වීම මෙම තත්ත්වයට හේතු විය ඔව් මේ සඳහා අදාළ ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුවත් කර ඇත මීට අමතරව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුවත් කොට ඇත ඈ අදාළ නොවේ ගරු කතානායකතුමා මේ සම්බන්ධයෙන් මට එකක් කියන්න කැමතියි මේ ප්‍රශ්නේ මම යොමු කරලා දැන් අවුරුදු එකට වැඩි කල් ගිලා තිනවා මෙතන ගරු ඇමතුමා කිව්වා මේ රජයේ නිලධාරීලාට මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරලා තිනවා ඒගොල්ලන් දැනුවත්ව මේ සම්බන්ධයෙන් ඉන්නවා කියලා අපි ත්‍රිකුණාමලයේ DCC වල මාස 6ක් මේ ප්‍රශ්නේ ඇති කරනකොට එතන කවුරුත් මේකට උත්තරයක් දුන්නේ නැහැ හේතුව ඇවිල්ලා ඒගොල්ලන්ට කිසිම මේ සම්බන්ධයෙන් දැනුවීමක් නැහැ මේ ග්‍රවුන්ඩ් එකට මහිතන්නේ ගිය ආණ්ඩුවේ යටතේ මිලියන් 60ක්
වෙන් කරලා තිනවා ඒත් දැන් අර ග්‍රවුන්ඩ් එක ඇවිල්ලා බලනකොට වැස්ස කාලේ වැවක් වගේ තමයි තාම ඒ තත්ත්වයේ තමයි තියෙන්නේ ඒ නිසා මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මෙතන කියන්නේ දැන් මෙතන තියෙනවා මේ නිලධාරීලාට පෑදිලි නැත්නම් ඒගොල්ලන්ට කියලා තියෙනවා කියලා දැන් කොයවත් ඒ සම්බන්ධයෙන් හරි උත්තරයක් නැහැ ඒ නිසා මම මෙතන ප්‍රකාශ කරන්න කැමති මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා අපේ පාර්ලිමේන්තු කෝප් කොමිටේක හරි පරීක්ෂණයක් කරලා මොනවාද වෙලා තියෙන්නේ සල්ලි වලට නැත්නම් මොනවාද වෙලා තියෙන්නේ කියලා හරි උත්තරයක් මට දෙන්න මෙතන මම මේ යෝජනා කරනවා ඒ වගේම ගරු ඇමතුමා අපිට කෝල් කරලා කිව්වා අද එන්න වෙන්නේ නැහැ මං උත්තරය සපයනවා කියලා තමයි කිව්වේ දැන් මේක අවුරුදු ගාණක් මාස දෙකක් මාස දුනක් කියලා කල් දීලා දැන් ඇමතුමත් නැති නිසා අපිට වැඩි විස්තර නැත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න බැරි තත්ත්වයක් තියෙන දැන් ගයන්ත ඇමතුමාට දන්නේ නැහැ මේ සම්බන්ධයෙන් අපි ප්‍රශ්න කරනවට ඒ නිසා ඉදිරියේදී මේ වගේ වෙන්නේ නැතුව අදාළ ඇමතිලා ඒ සම්බන්ධයට උත්තර දෙනවා නම් මං හිතන්නේ ඕම වටිනවා
ඔබතුමාට යොමු කරන්න තියෙන ඔය පැහැදිලි කිරීමත් තව ප්‍රශ්නයක් තියෙනවා නම් එතුමාට දෙන්න
स्थावर नियोग कंसल्टेटिव कमिटीज यम प्रमाण मसाण मितनी नीलंकार ओवरसाइट कमिटी के දී අපිට අර කන්සල්ටේටිව් කමිටී එකෙන් කරගන්න දෙයක් කරගන්න බෑ. ඒ නිසා එහෙම වුණොත් මේ මන්ත්‍රීවරුන්ට හරි පහසුවක් ඒ නිසා අපි ඉක්මනට මේ අලුත් ස්ථාවර නියෝග සම්මත කරගෙන ඒ කටයුත්ත වේගවත් කරගන්න ඕන කතා නැහැ.
එතෙන්දී ගරු මන්ත්‍රීතුමා කන්සල්ටේටිව් කමිටීස් කියන තාම රජයේ ස්ථාවරය අපිට පැහැදිලි වෙලා නැහැ. ඒක ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ගරු අගමැතිතුමා මම හිතන්නේ සම්බන්ධයෙන් අවසානයේ තීනක් දෙන්න අපි කතා කරගෙන යනවා මේ සම්බන්ධයෙන්. ගරු චමින්ද විජේසිරි මැතිතුමා
प्रश्न आहनी मारूफ मंत्री कारण संबंध कारण ये दिन यदि पलात्मे मर प्रश्न तिबुना युमा उदय हता अमाट मट कथा गल की मल्ल मंग एने प्रश्न आह नेप मग अब गायंत्र आम पीड़ित दिन वकील अब युमा धनवाद करील की एक आहन तुंगल उत्तर दे कथानायक अभी मे प्रश्न के अतम මේ අහපාලන යන්නේ කඩිනමින් හොරු අල්ලනවා. හැබැයි මේ හොරු අල්ලන එක හොඳයි. මේ හොරු අල්ලන්නත් ඕනේ මේ අහපාලන යන වෙන පක්ෂ දෙකේම කණ්ඩායම්. ඌපලාත් ප්‍රධානමත්වවා වික්කේපුවක් මම කියන්නේ නැහැ. හැබැයි කෝටි 30ක 40ක අද ගොඩනැගිලි හදනවා. දිගින් දිගටම කියනවා මේ ප්‍රශ්නේ. ඊයේ කොන්ත්‍රාත් පිළිබඳව ප්‍රශ්නයක් අහන්න තිබුණ කරුක තන එක මට අසාධාරණයි. ඒතොර ඇමතුමා එන්නේ
නැහැ. ඇමතුමා ආදේක.
ඇමතුමා මේ අහපාලනේටත් කරන්නේ මේ මැතිවරණයත් කියන ඕකමයි කියන කාරණේ මම ප්‍රසිද්ධියේ කියනවා කරුක තානායකතුමනි. අද තියෙනවා ඡන්ද හෙට තියෙනවා කියලා මොනහරි දාලා මේ ඡන්දේ ප්‍රමාද කරන එකකුත් විශේෂයෙන්ම යහපාලනේ මඩ ගහන කණ්ඩායම් කවුද කියන කාරණේ පෙන්වා දෙන්න මේ අවස්ථාව කරගන්න.
ඒ ගරු ඇමතුමා
මේක කුෂිකර්ම ඇමතුමාගෙන් අහපු එක නේද මේ දැන්?
ඔව් ඒක තමයි.
මේකට උත්තර දෙන්නද එහෙනම්?
ඔව් දෙන්න ඔබතුමා දැන් දෙන්න.
එක කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුව හා ව්‍යවස්ථාපිත ආයතන කවරේද පිළිතුර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ලංකා පොස්ෆේට් ලිමිටඩ් රාජ්‍ය සමාගම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සීමා සහිත ලංකා පොහොර සමාගම सीमा सहित कोलंब कमर्शियल पोहर समागम जाति का पोहर लेखम कार्यालय देख पीलीतूर एमुनुम एक मगिन यमुकर थी टीका दिग विस्तर थीन मंग उपतुम लबेन सल सन्ना आतुन एक गुडनगिल वेन्विंग अमात्यांशे विसिन गेवन लबन वार्षिक कुलिय वर्षाणु वेन्विंग मशीन कोपमन दिल हलतीन पीलीतूर එම එක් එක් ගොඩනැගිලි වෙනුවෙන් අමාත්‍යාංශ විසින් කුලී ගෙවීමක් සිදු නොකරන අතර අදාළ ආයතන මගින් කුලී ගෙවනු ලබයි. ආ හතර අමාත්‍යාංශ විසින් ගොඩනැගිලි කුලියට ගැනීමේදී අනුගමනය කළ ක්‍රමවේදය කවරේද කියලා අහලා තිනවා. පිළිතුර කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපිත නව ගොඩනැගිල්ල වන DPJ Towers ගොඩනැගිල්ල හැර වෙනත් ගොඩනැගිලි අමාත්‍යාංශ විසින් කුලියටගෙන නොමැත. අග්‍රාමාත්‍යතුමන් විසින් ඉදිරිපත් කරන ලද 2016 2017 දින ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව හා 2016 3 10 වෙනි දින ඇති
තීරණය අනුව මෙම ගොඩනැගිල්ල කුලියට ගෙන තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයේ තීරණයට අනුව ආ අදාළ නොවේ.
ගරු ඇමතුමනි, බොහොම ස්තුතියි ඔබතුමාට උත්තර සැපීම පිළිබඳව. ඇමතුමා හිටියා නම් තමයි තවත් වැඩගත් වෙන්නේ. විශේෂ බාර ඇමතුමා, ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අලුත් ගණනය කිරීම සඳහා අලුත් ක්‍රමවේදයක් පෞගිය පාර්ලිමේන්තුවේදී අපේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා අඳුරලා දුන්නා. අපේ පළාතේ මේ වෙනකොට කෘෂිකර්මයේ නිලදෙන විශාල පිරිසක් කෘෂිකර්මාන්තයේ ඒ සඳහා යොදව ගන්න බෑරතුනි. මම කලින් නිතර කතා කරන ඒ ප්‍රශ්නේ නිසා. හැබැයි අපේ ගොවිජන සේවායක මේ වෙනකොට නායම් අවධානමක ඉන්නවා. විශාල අවධානම තුළ තමයි මේ ගොඩනැගිල්ල පවත්වාගෙන යන්නේ. ඉතින් මහ පරිමාණයෙන් විවිධ ආයතන වලදී අරන් තාම කටයුතු නොකරපු මේ අමාත්‍යංශයට මට යෝජනා කරන්න තියෙන කරුණු ඉල්ලීමක් කරන්න තියෙන්නේ. බණ්ඩාර වෙල තියෙන අපේ ගොවිජන සේවා මධ්‍යස්ථානය නවීන ගොඩනැගිල්ලක අවශ්‍යතාවය තියෙනවා. ඒ ගොඩනැගිල්ල හදා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරනවාද කියන
ගෞරව ඇමතිතුමා,
ඒක ඇමතිතුමාට යොමු කරලා තමයි උත්තර දෙන්න පුළුවන්.
හොඳයි.
ඒ වගේම තමයි විශේෂයෙන්ම ගොවිජන සේවාකේ තිබුණ ගොවීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ සිද්ධ කරනවා දිගින් දිගටම. ඉතා අත්‍යවශ්‍ය දෙයක්. කාබනික පොහොර ආශ්‍රිතව නිෂ්පාදනය කිරීම කියන කාරණේ ඇතුළු විශේෂයෙන්ම රටට වැඩදායි විවිධ වැඩසටහන් ගොවි මහත්වරු දැනුවත් කරනවා. හැබැයි පාසුකම් මාධිකරු කතානායක විවිධ ආයතනවල බදු පදනම් මත අරගෙන තමයි කරන්නේ. දැන් දෛනික කුලියක් කියලා තමයි අමාත්‍යංශයේ මේ කටයුතු කරන්නේ. ඉතින් විශේෂයෙන්ම අපේ තියෙනවා දියතලාවේ කෘෂිකර්ම අමාත්‍යංශයට දී කරන භූමි ප්‍රමාණයක්. එහි තුළ ඉදි කරන්නත් පුළුවන් ගොඩනැගිල්ලක්. ඒ ගොඩනැගිලි ඉදි කරන්නට පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරියේදී තියෙනවද කියන ප්‍රශ්නේ තමයි ඇමතුමාට යොමු කරන්න
තියෙන්නේ. ගරු ඇමතුමාගේ ප්‍රශ්න දෙකම නම් යොමු කරන්න ගරු කෘෂිකර්ම.
ප්‍රශ්න සියල්ලම යොමු කරනවා.
ඔව්. දෙවෙනි වටය දෙවෙනි ප්‍රශ්නේ ගරු උදේ ප්‍රභාත් ගමන්පිල ඇමතුමා විපක්ෂයේ ප්‍රශ්නයක් අහනවද? සභාගත කරනවද?
නෑ ගරු කතානායකතුමනි, මාසයක් කල් ඉන්න.
හොඳයි. අංක 3 ගරු පද්ම උදේශාන්ත ගුණසේකර ඇමතුමා පළාත් සභා පළාත් පාලන ඇමතුමාගේ ඇසීමට ප්‍රශ්න අහනවද?
අහනවා.
සභාගත කරනවා කතානායකතුමනි.
4 ගරු නලින් බණ්ඩාර ජයමහම ඇමතුමා කර්මාන්ත ඇමතුමාගේ ඇසීමට
මම අහනවා.
කර්මාන්ත ඇමතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
5 ගරු බන්දල් ගුණවාදන ඇමතුමා ඉඩම් ප්‍රතිසංස්කරණ ඇමතුමාගේ ඇසීමට
සභාගත කරනවා කතානායකතුමනි.
හොඳයි. එච්චරයි. ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා විසර්ජන පනත් කෙටුම්පත 2018 කාර්ක සභා අවස්ථාව. පළවෙනි උපලේඛනය ශීර්ෂ 103 222 223 224 320 325 104 237 239 252 192 සහ 225 සලකා බැලීම පූර්වභාග 10 සිට අප්‍රභාග 12:30 දක්වා ඉන්පසු අප්‍රභාග 1 සිට 7:30 දක්වා. අද විවාදයෙන් අමාත්‍යාංශ ආරක්ෂක අමාත්‍යාංශය ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නීති හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය මිස්ස තුරේ රත්නසිම්මම් ටු ප්‍රොපෝස් ද කට්.
ගෞරව සභානායකර් අவர்களே, 2018 ஒதுக்கீட்டு சட்டமூட குழுநில விவாதத்தின் போது இன்றைய தினத்தில் 2017, 2017, 2018 சனிக்கிழமை விவாதத்துக்கு எடுத்துக்கொள்ளப்படுகின்ற அமைச்சுக்கள் மற்றும் அவற்றின் கீழ் உள்ள ஏனைய திணைக்களங்கள் மற்றும் நிறுவனங்கள் என்பவற்றின் இலக்கங்கள் 103, 222, 223, 224, 325, 104, 234, 237, 239, 247, 239, 237, 239, 252, 252 மற்றும் 225 ஆகிய செலவின தலைப்புகளிலிருந்து சம்பிரதாயபூர்வமாக ஒவ்வொரு நிகழ்ச்சி திட்டத்தில் இருந்தும் அனைத்து மீண்டு வரும் செலவினங்கள் மற்றும் மூலதன செலவினங்கள் என்பவற்றிலிருந்து ₹10 வெட்டிவிட வேண்டும் என நான் பிரேரணை முன்வைக்கின்றேன். நன்றி.
கரு ஃபீல்ட் மார்ஷல் சரத் பொன்சேகா மேத்துமா வினாடி ஜாஹத்தியன் அபுதுமாட்டு
ගරු කතානායකතුමනි ආරක්ෂාව ගැන රටේ ආරක්ෂාව ගැන විවාදය මට ආරම්භ කිරීමට ලැබීම ගැන මා සතුටු වෙනවා අද මේ මා කතා කරන දේවල් රජයේ උත්සාහ තිබීමට හෝ අපගේ ආරක්ෂාව සඳහා කතා කරන්නේ නමුත් මම හර්ධ සාක්ෂියට එකගව ආරක්ෂාවට අදාළ දේවල් හැකියාව අඩුපාඩු සියලු අංශ ආවරණය කරමින් කතා කරන්න උත්සාහ කරනවා ආරක්ෂාව කියන්නේ පුද්ගලිකවම මගේ සහ අපේ කියන්නේ ආරක්ෂාවට අදාළව වැඩ කළ අය වැඩ කරන අය ඒ සියලු තරමගේ ජීවිතවලට ඉතා ආසන්න දෙයක් මේ ආරක්ෂාව වෙනුවෙන් අපි අපේ ජීවිත කැප කරා මේ ආරක්ෂාව වෙනුවෙන් අපි හුඟක් කැපකිරීම් කරා අපට ඒ නිසා හුඟක් දේවල් අහිමි වුණා ජීවිතයේ සාමාන්‍ය මිනිස්සුන්ට ලැබෙන දේවල් විශේෂයෙන්ම අපි ආරක්ෂාව සමග ගනුදෙනු කරපු කාර්යයේ තිබුණ තත්ත්වය නිසා අපට අහිමි වුණා නමුත් අපි ඒ ගැන කනගාටු වෙන්නේ නැහැ අපට අදටත් සතුටක් තියෙනවා අපි අපේ රටට නෑ නෑ කියලා ආරක්ෂාවට අදාළ වැඩ කරන අයට ඒ සතුට ඒ වින්දනය ලබන්න පුළුවන් ඔවුන්ගේ මව්වරුන්ට මව්බිකිරි බී 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 මව්වරුන්ට නැ නැතුව ජීවිතය ගත කරලා තියෙනවා රටේ ආරක්ෂක හමුදාවල වාකියන් ප්‍රධාන වශයෙන්ම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම අපේ රැකියාව අපි ආරම්භ කරපු දවසේ ඉඳලා ආරක්ෂක හමුදා මොන තාරාතිරේ මොන නිලයේ හිටියත් රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට ඔවුන් බැඳී සිටින. ඒ හරහා ඔවුන් රටේ ස්වෛරීභාවය භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් ඔවුන්ට කැපවලා වැඩ කරන්න සිද්ධ වෙනවා. ඊට අමතරව ඔවුන් ජනතාවගේ ජීවිතය ජන ජීවිතය ජන ජීවිතයට අදාළ සියලුම අංශයන් ආරක්ෂා කිරීමේ වගකීම ඔවුන්ට පැවරලා තියෙනවා. රජයේ දේපළ ආරක්ෂා කිරීමේ වගකීම ඔවුන්ට පැවරලා තියෙනවා. අවසානයේදී ඔවුන් රටේ නීති හා සාමය ඊට අදාළ වෙනත් අංශ හිටියත් නීති ක්ෂේත්‍රය පොලිසිය ඒ සියලු අංශ අසාර්ථක වෙන අවස්ථාවල හෝ ඔවුන්ගේ සීමාවලින් පිටතර යන අවස්ථාවල රටේ නීති හා සාමය ආරක්ෂා කිරීම ආරක්ෂක හමුදාවලට පැවරෙනවා. එතකොට රටේ ආරක්ෂාව ගැන කතා කරනකොට මේ වාතාවරණය මේ වටරවුම මේ වටරාමුව ඇතුළත ඉඳගෙන අපට කතා කරන්න සිද්ධ වෙනවා. අපි අවුරුදු 32ක යුද්ධයක් මේ රටේ තිබුණා. ඒ කාලයේදී අපි විශ්වාස කරන්නේ නැහැ මේ රටේ ආරක්ෂාවක් තිබුණා කියලා. රට ඇතුළෙන් ආපු තර්ජනයක් රටට විශාල ලෙස රටේ ආර්ථිකයට ඉදිරි ගමනට ජන ජීවිතයට මේ හැම දෙයකටම මේ යුද්ධය බලපෑවා. මේ යුද්ධය ජයගන්න අපේ ආරක්ෂක හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක බටහිර මේ සියලුම දෙනා විශාල කැපකිරීමක් කරා. ඒ කැපකිරීම මා හිතන්නේ අපි කවදාවත් අමතක කළ යුතුයි කියලා. සාමාන්‍යයෙන් මේ රටේ ක්‍රමවේදය තමයි ඒවා අවසන් වුණාට පස්සේ අර කරපිංචකොලයට දෙන සංග්‍රහය සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට වැඩක් ගත්තට පස්සේ දීම අපේ රටේ ලක්ෂණයක් වෙලා තියෙනවා. ඒක අපේ රටේ දුර්වලකමක්. මේ යුද්ධය වෙනුවෙන් කැප කරපු ඒ හමුදාවල 99.5% හිටියා දේශප්‍රේමී. ඒ දේශප්‍රේමීන් අවංකවම ඔවුන්ගේ ජීවිතය පරදුවට තියලා මිල මුදල් පස්සේ දුවන් නැතුව රට වෙනුවෙන් වැඩ කරා. නමුත් අර ඉතුරු 5% එතනත් හිටියා රටේ හැමතැන ඉන්න වගේම බඩගෝස්තරවාදීන් රට ගැන හිතලා නෙවෙයි තමා ගැන හිතලා හමුදාවටත් ඇතුල් වෙලා එවැනි අය තමයි මේ දවස්වල එක එක කල්ලි පස්සේ දුවන්නේ. එක එක දේශපාලන කල්ලි පස්සේ උස්සාගෙන උඩ පැනගෙන රණයුරුවෝ කියලා දුවන්නේ අර ඉතුරු 5% හිටපු බඩගෝස්තරවාදීන් ටික දෙනා. ඒක හන්දා වුන් අඳුරා ගැනීම ඉතා අපහසුයි. අපි එහෙත යුද්ධය ජය ගන්න රණවිරුවන් 30,000 ජීවිත පූජා කළා. ඒ 30000 මං හිතන්නේ 28000ක් පමණ යුද හමුදාවේ. නිර්මාණ දුන්න යුද හමුදාව අවසාන වසර 3.5 ඇතුළත අවුරුදු 2යි මාස 9ක යුද්ධයක් මම මෙහෙව්වා. ඒ යුද්ධයේදී රණවිරුවන් 5200ක් ජීවිත පූජා කළා. 3000ක් සදාකාලික ආබාධිත වුණා. තවත් 20000ක් පමණ යුද්ධයේදී තුවාල ලැබුවා. මොවුන් කර කැපකිරීම නොවෙන්න වෙන කවුරු පම්පෝරි ගැහුවත් දේශපාලනඥයෝ කොළඹ ඉඳලා හුරේ දැම්මට මේ රණවිරුවන්ගේ කැපකිරීම නොවෙන්න ඔවුන්ගේ හැකියාව නොවෙන්න මේ යුද්ධය කවදා ජය ගන්න බෑ. ඒ රණවිරුවන්ට නායකත්වයේ දීමට ලක්ෂ 3.5ක් පමණ රණවිරුව යුද්ධයට දායක වුණා. එයින් ලක්ෂ 2ක් මගේ යටතේ හිටියා. ඔවුන්ට නායකත්වයේ දීම ලැබීම ගැන මම ඉතාම නියතමානීව ආඩම්බර වෙනවා. අපි මොවුන්ගේ ඥාතීන් දරුවන් දෙමාපියන් මොවුන් මෙම කාර්යයට යොදවලා ඔවුන්ට ශක්තියක් කළා. ඔවුන්ගේ පසුපසින් ඉඳලා ඒ දුන්න සහයෝගය අපි කවදාවත් අවතක්සේරු නොකළ යුතුයි. අපි ඒ සහයෝගයට ගරු කළ යුතුයි. රටක් වුණාම රටකට ආරක්ෂක උපක්‍රමික සැලැස්මක් තියෙනවා. අපි උදා හමුදාත් එක්ක ඉතා දුර ගිහිල්ලා තියෙනවා. මම හිතන විදිහට දැන් අවුරුදු 67ක් පමණ යුද හමුදාවේ වයස ඉතර පරණ යුද හමුදාවක් තියෙනවා, පරණ ත්‍රිවිධ හමුදාවක් තියෙනවා. රටේ ආරක්ෂා වෙනුවෙන් අපි සටන් කරා. රටේ ඉතාම දුෂ්කර අවස්ථාවල හමුදා ඉදිරියට ඇවිල්ලා රට බේරගත්තා. නමුත් අපේ රට අද වෙනකනුත් ආරක්ෂක උපක්‍රමික සැලැස්මක් ජාතික සැලැස්මක් නැහැ. අපේ ජාතික උපක්‍රමික සැලැස්මක් නැති නිසා අපි ඒ අවස්ථාවවලදී අපි සටන් ක්‍රම පුහුණු වෙලා තියෙනවා. පොදු සටන් ක්‍රම ඒවා යොදවලා අපි යම් දේවල් ජයග්‍රහණය කරා. ඒ වාතාවරණය මත මම සැලසුම් කර යුද්ධයත් මම යුද්ධය දිනන්න සැලසුම් කරා. ඊට කලින් ඒ යුද්ධයේ එක එක මෙහෙයුම් යාපනය අල්ලා ගන්න, නැගෙනහිර කඳුරක් අල්ලා ගන්න, දෙවනැන්දම් පුණ්ඩින් අල්ලා ගන්න සීමිත මෙහෙයුම් සැලසුම් කරා. මම යුද්ධය සම්පූර්ණයෙන් සැලසුම් කරපු නිසා අපි යුද්ධය ජයග්‍රහණය කරා. නමුත් අපට තාමත් ජාතික උපක්‍රමික ආරක්ෂක සැලැස්මක් නැහැ. මේවා අපි ගොඩනගා ගන්න ඕනේ, ඒවා වර්ධනය කරන්න ඕනේ, ඒවා ඇතුළත ඉඳගෙන අපේ හමුදා පුරුදු පුහුණු කිරීම අපි ඉදිරියටත් කරන්න ඕනේ. මේවා ගොඩනැගීමේදී අපි කලාපය ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. රටට ඇතුළෙන් එන්න පුළුවන් තර්ජන, රටට පිටින් එන්න පුළුවන් තර්ජන යුද හමුදාවක් සැලසුම් කරනකොට සියලු මංශයන් ගැන එක මංශයක්වත් අතාරින්නේ නැතුව විශාල සද්ධියනය කරලා මේවා සකසා ගන්න ඕනේ. ඒවා සැකසීම සඳහා විශාල පළපුරුද්ද තියෙනවා, ගැඹුරු දැනීමක් තියෙනවා, ගැඹුරු අත්දැකීම් තියෙන අය යොදවල කරන්න ඕනේ. එහෙම නැතුව සම්ප්‍රදානුකූලව නොයෙක් අය හිතවත් අය දාලා ඒවා කරන්න ගියොත් ඒවා සාර්ථක වෙන්නේ නැහැ. අපේ ආරක්ෂක අයවැය මම අණ දුන්න හමුදාව මම 2009 එතනින් ඉවත් වුණා. 2010 පස්සේ ආරක්ෂක අයවැය දෙගුණයක් වෙලා තියෙනවා. යුද හමුදාවේ අයවැයත් දෙගුණයක් වෙලා තියෙනවා. මම අණ දෙන්න හමුදාව මම බාර ගන්න කොටත් බිලියන 80යි. මම හමුදාවේ බලය දෙගුණයක් කරා. ඊට පස්සෙත් තිබුණේ බිලියන 80මයි. අද ඒ වගේ දෙගුණයක් තියෙනවා. යුද හමුදාවට බිලියන 160ක් පමණ තියෙනවා. මම හිතන්නේ මේකෙන් විශාල කොටසක් යනවා සබළු නඩත්තු කරන්න, කෑම බීම වැටු උපාධියට. ඒ වගේම විශාල කොටසක් යනවා ණය ගෙවන්න. විශාල වශයෙන් ණයට බඩු ගත්තා යුද්ධයේ තියෙන කාලේ. ඒ කාලේ මුදල් වියදම් කරේ නැහැ. ඒ කාලේ කරේ සල්ලි හොරකම් කරන එක. ඒ ණය ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකන්ද විශාල මුදලක් හමුදා වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. හැබැයි එතනදි තව ප්‍රශ්නයක් තියෙනවා. මෙවැනි ගමනක් ගිහිල්ලා ඉදිරියට යුද්ධ ඉවරලා අවුරුදු 8කට පස්සේ විශාල මුදලක් දැන් ඒ වගේ
වෙලාව අවසාන වෙන්නේ නේනවා ගරු ඇමෙතුමා.
එවැනි මුදලක්
නදී 5ක් 10ක් 10ක් දෙන්න
පුළුවන්ද? තව
යුද්ධ ඉවර කරපු හමුදා පත්තමා නිසා අපි විනාඩි 10ක්වත් දෙමු තව.
තව 10ක් හොඳයි. මොවිසුදී
එක මදි වුණොත් තව 10ක් දෙන්න. එතකොට ඒ යුද හමුදාවේ ප්‍රමිතිය වැඩි වුණාද කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. අයවැය වැඩි වෙලා තියෙනවා, විශාල මුදලක් ඊදන් වෙනවා. හමුදාවේ බලය මම අඬ දුන්න හමුදාවට දැන් ටිකක් පල්ලෙහාට ගිහිල්ලා තියෙන සංඛ්‍යාවලිය ප්‍රමිතිය වැඩි වුණාද කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ ප්‍රමිතිය රඳවා ගැනීම අපි ඒ ලැබපු අත්දැකීම් ඒ ආකාරයෙන්ම තියෙනවද? ඒ අත්දැකීම් ලැබපු අය වසර කාලයක් දීර්ඝ කාලයක් උදපිටියේ හිටපු අය දැන් විශ්‍රාම යනවා. තව අවුරුදු 10ක් යනකොට ඒ ඔක්කොම විශ්‍රාම ගිහිල්ලා. එතකොට මේ ප්‍රමිතිය දියුණු කර ගැනීම අධ්‍යක්ීම් වලින් ලැබපු දේවල් එවැනි පරිසරයක් ගොඩනගා හෝ රැක ගැනීම ඒක හන්ද තමයි අපේ යුද හමුදාවට ගෞරවයක් ආවේ. ඒක කරනවා කියන එක අපි ඉදිරියට අපි තහවුරු කරගත යුතුයි, අවශ්‍ය පියවර ගත යුතුයි. හමුදා ප්‍රතිසංවිධානයේ විය යුතුයි. හමුදා ප්‍රතිසංවිධානයේ ඊට අවශ්‍යයි. අපි තවමත් තියෙනවා දෙවෙනි ලෝක යුද්ධ පාවිච්චි කරපු අවියවුද අපි ගාව. අපේ යුද්ධ ටැංකිය දෙවෙනි ලෝක යුද්ධ ටැංකිය. ඒවා දැන් හුඟක් රටවල් පාවිච්චි කරන්නේ නැහැ. මට ඒන් 80ක් තුනම යුද්ධ කරද්දී 50ක් යුද්ධ කාලේ ඉවර වුණා. ඉතුරු වෙච්ච 30 තමයි මම දන්න තරමට තාමත් තියෙන්නේ. නවීන අවියවුද ආදිය ගැනීම සඳහා රටක් හැටියට අපට ආඩම්බර වෙන්න හොඳ ආරක්ෂක හමුදා පාත්වාගෙන යන්න අපි ඒ කැපකිරීම වැය කිරීම කරන්න ඕන. එහෙම නැතුව රටේ ආරක්ෂා ගැන අපට සහතිකයක් හමුදා වලින් ලැබෙන එකක් නැහැ. නවීන සටන් ක්‍රම. අපි සටන් ක්‍රම වෙනස් කරා පහුගිය යුද්ධෙදි. ඒවා කරේ පොතෙන් ඉගෙනගෙන හෝ පුහුණු මධ්‍යස්ථාන වලින් ඉගෙනගත්ත දේවල් වලින් පමණක් නෙමෙයි. අපේ අධ්‍යක්ෂ මේවට යොදවලා අපි ලෝකයේ පිළිගත් සටන් ක්‍රම ප්‍රතිපත්ති ප්‍රින්සිපල්ස් ඒවා අපි වෙනස් කරා. සමහර අවස්ථාවල උගන්වන්නේ හැමතැනම යුද්ධයේ ප්‍රතිපත්ති වල කියන්නේ දුර්වල තැනට පහර දෙන්න. අපි පහර දුන්නේ සතුරා බලගතුම තැනට. ඒ ආකාරයට අපි විශාල වෙනස්කරම් කරා අපේ අත්දැකීම් අනුව. ඒ අනුව ඒ අත්දැකීම් අනුව අපි සටන්කම් වෙනස් කරගන්න ඕන. හැබැයි ඒ යුද්ධයේ දිනුවේ සටන්කම් වෙනස් කරේ කවුරු හරි ඇමරිකාවට ගිහිල්ලා අවුරුදු 2ක් ටින්කරින් වැඩ කළා. අවුරුදු 14ක් කොම්පියුටර් ඔපරේටර් කෙනෙක් හැටියට වැඩ කරලා ඇවිල්ලා ලබාගත් අත්දැකීම් වලින් නෙමෙයි. එහෙමනම් අපට හරි ලේසි. හමුදා ජෙස් නිලධාරීන් ටික ඇමරිකාවට අරනවා. ටින්කරින් වැඩ කරන්න ගරාජ් එකක් දානවා. තව අවුරුදු 5ක් විතර කොම්පියුටර් ඔපරේටර් කෙනෙක් හැටියට දානවා. ගෙනල්ලා ඊට පස්සේ සටන් ක්‍රම වෙනස් කරා කියලා පොතක් ලියනවා. නමුත් ඒක නෙමෙයි යථාර්ථය. අපි සටන් ක්‍රම වෙනස් කරගන්න ඕනේ අපේ පළපුරුද්ද අනුව. ඒක හැමෝන්ටම කරන්න බෑ. දක්ෂයින් හරහා ඒක කරගන්න ඕනේ. මම දකින්න විදිහට තාම යුද්ධය ඉවරුණාට පස්සේ හමුදාවේ විශාල දේවල් වෙලා නැහැ. අපි දකිනවා හමුදාවේ මම අරගෙන බැලුවා 2016 කාර්යසාධක වර්තාව. ඒකේ තියෙන්නේ අලුත් දෙයකට ඇවිල්ලා තියෙන්නේ ප්‍රභු ආරක්ෂාවට කාන්තාව පුහුණු කරපු එක විතරයි. මං හිතන්නේ යම්කිසි හමුදාපති කෙනෙක්ගේ බිරිඳගේ ආරක්ෂාවට කාන්තාව කීප දෙනෙක් පුහුණු කරලා තියෙනවා. ඒක විතරයි ඒකේ තිබුණේ අලුත් දෙයක් හැටියට වෙලා. නමුත් අපට අලුත් දේවල් ඉස්සරහට කරන්න සිද්ධ වෙනවා. හමුදාව හුඟා දුර යන්න පුළුවන්. ලෝකේ දියුණු හමුදාවලට වඩා අපි තාම පිටිපස්සෙන් ඉන්නේ. එකන්ද මේ දේවල් අපි කරගන්න ඕනේ. හමුදා අයවලුන්ගේ සුබසාධනය අනිවාර්යෙන් ජාතියක් හැටියට අපි ඒක ප්‍රමුඛත්වය දෙන්නවා. ඒකට විශාල කැපකිරීමක් කරන්න වෙනවා. පහුගිය කාලේ අපි දැක්කා අපි වෙනුවෙන් අපි අන්තිමේ අපි වෙනුවෙන් අපි නෙමෙයි මම වෙනුවෙන් උබලා. ඒක තමයි ඒකේ අන්තිම සිද්ධ වුණේ. මිලියන 4500ක් එකතු වුණා කියලා හිටපු ආරක්ෂා ලේක ප්‍රවෘත්ති පත්‍රවලට කියලා තිබුණා. නමුත් අන්තිමට හැදුවේ මිලියන් එකක් විතර වටන ගෙවල් 250ක් පමණයි. ඉතුරු සල්ලි වලට මොකද වුනේ? ඒවා විගණනය කරාද? හමුදා අයවලුන්ගේ සුබසාධනයට වෙන කරේ නැහැ. හමුදා අයවලුන්ගේ වැටුප්සා දීමනා වැඩි කිරීම ඉතා අවශ්‍යයි. ඔවුන්ගේ ජීවිතය වෙනස්. ඔවුන්ට ජීවිත දෙකක් තියෙනවා. හමුදාවේ ජීවිතය වෙනම තියෙනවා. සාමාන්‍ය පුද්ගලික ජීවිතයක් තියෙනවා. ඔවුන්ට දරුවන් එක්ක කාලය ගත කරන්න බෑ. ඔවුන්ට පවුලේ වැඩවලට වෙලාව නැහැ. පැය 24ම රාජකාරිය. සමහරලාට මාස 3-4ක් ගෙදර එන්නේ නැහැ. ඒක නිසා වැටුප්පා දීමනා දීලා ඔවුන්ගේ සුබසාධනය ගොඩනැගීම අත්‍යවශ්‍යයි. සාමාන්‍ය රජයේ සේවකයෙක් විදියට ඔවුන් සලකන්න බෑ. ඒක අපි අනිවාර්යෙන් ප්‍රමුඛත්වය දීලා සැලකිය යුතු දෙයක්. හමුදා අයවලුන්ට විශ්‍රාම යනකොට හුඟක් වෙලාවට නිවසක් නැහැ. ලෝකයේ හැම හමුදාකම හමුදා අයවලුන් වෙනුවෙන් නිවාස සංකීර්ණ ගොඩනැගීමේ සංකල්පයක් තියෙනවා. ඒක අපේ රටේ තාම ආරම්භ වෙලා නැහැ. අපි පැල්පත්වල ඉන්න අය වෙනුවෙන් යමක් කරනා වගේම මේ හමුදා අයවලුන්ටත් වර්ග 500කවත් නිවසක අයිතිකාරයෙක් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්නවා. මේවා නොකර හමුදා අයවලුන්ගේ ඔවුන්ට නීති රීති දාලා පමණක් අණ දීලා පමණක් ඔවුන්ගෙන් වැඩ අරගෙන පමණක් අපට ශක්තිමත් හමුදාවක් තියෙනවා කියලා අප සතුටු වෙන්න බෑ. හමුදාවල අයවලුන්ගේ දරුවන්ට පාසල් නැහැ. ආරක්ෂක පාසල් අපි එකක් කොළඹ හැදුවා. ඒක හැදුවේ මම හමුදාපති කාලේ. හැබැයි ඒකේ නම ගහගත්තේ ගෝඨාභය රාජපක්ෂ. මම හමුදාපති කාලේ මම ගොඩනැගිලි ඉදිකිරීමේ බලයනි දෙකක් හැදුවා යුද්ධය යන අතරේ. එයින් එකක් දාලා ආරක්ෂක පාසල හැදුවා. අනිත් එක දාලා හමුදා රෝහල හැදුවා. හැබැයි ඒ වගේ නම ගහගත්තේ අර හැමතැනම අනුන් කරපු වැඩවල නම ගහගන්න පුද්ගලයන් කියලා නම ගහගත්තා. නමුත් මේ පාසල් සංස්කෘතිය මේ සංකල්පේ රට පුරා යා යුතුයි. මා හිතනවා දැනට කුරුණෑගල අපි අපේ ගරු අධ්‍යාපන මෙතුමාගේ මූලිකත්වයෙන් මේක ආරම්භ කරලා තියෙනවා. හමුදාවල ගොඩනැගිලි ඉදිකිරීමේ දෙපා රෙජිමේන්තු වැඩි කළා හරි මේවා ගොඩනගා ගන්න උතෝර අඩු මුදලකින් කරන්න පුළුවන්. හුඟක් වෙලාවට හමුදාවලුන් අපි ගාවට එනවා දරුවන් පාසල් වලට දාලා දෙන්න කියලා. නමුත් චක්‍රලේඛන පිටාවට මුකුත් කරන්න බෑ. එවැනි අවස්ථාවල අපට ඉතා කනගාටුවක් ඇති වෙනවා. විශ්‍රාමයෙන් පසු ජීවිතයේ හමුදාවලුන්ගේ අපි ශක්තිමත් කරන්න ඕන. ඔවුන්ට විශ්‍රාම ගියයන් පස්සේ වැටුප ඔවුන්ට ලැබිය යුතු ආබාධිත දීමනා ඔවුන්ට ලැබිය යුතු වෛද්‍ය උපකාර මේ සියල්ල අනිවාර්යෙන් ලැබිය යුතුයි. ඔවුන්ට ඔවුන්ගේ ඉබිරින්දන්ට මේවා ශක්තිමත්ව ලබා ගැනීමට උඩම්මාගේ සැලකිල්ල නොදී මොවුන්ට මේවා ලබා ගැනීමේ ක්‍රමවේද අපි ඇති කර යුතුයි. තව විනාඩි 15ක් අත්‍ය. හමුදාවල කීර්ති නාමය ලෝකයා හමුවේ අපි රැක ගන්න ඕනේ. මේක ඊටා වැදගත් කරුණක්. අපි දකිනවා මේ දවස්වල එක එක චෝදනා තියෙනවා. මේ චෝදනාවලට අපි උත්තර දුන්නේ නැහැ. අපි නිකන් මෝඩ චණ්ඩියෝ වගේ කෑ ගැහුවට අපි වැරදි කරේ නැහැ කියලා ඒක එහෙම කරන එක ඒක නියොට බියගුළු වැඩක්. අතීතයේ හමුදාපතිවරු මමත් ඒක කරන්න උත්සාහ කරා. මම මේක කරන්න උත්සාහ කරනකොට මම වැදලේ එළියට දැම්මා. අතීතයේ හමුදාපතිවරු වැරදි කරපු වැඩ දඩුවම් කරා. යම්කිසි හමුදාපති කෙනෙක් කියනවා නම් හමුදාව වැරදි කරේ නැහැ කියලා ඔහු මං හිතන්නේ ඔහුගේ පුටුවේ ඉන්න සුදුසුයි කියලා. අනිවාර්යයෙන්ම වැරදි කරපු අය හඟවනවා නම් වැරදි කරපු අය ආරක්ෂා කරන්න යනවා නම් ඒක හමුදාවට කරන සේවයක් නෙවෙයි. හමුදාවට වැරදි පූර්වාදර්ශ දෙයිලා හමුදාවේ විනය අහිතකර පැත්තකට විනය කඩවෙන්න යොමු කිරීමක් පමණයි එතනදි සිද්ධ වෙන්නේ.
ගරු ඇමැතිතුමා තව විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
තමයි කතාවේ භාගයක්වත් ඉවර නැහැ ගරු කතානායකතුමනි. මම හොදාරියට රහ කෑල්ලට තාම ආවේ නැහැ. ඒක හන්දා හමුදාවේ විනය පවත්වාගෙන යෑම ඉතා අවශ්‍යයි.
එන්න දැන් නැත්තම්
තමුන්නාන්සේලා අපි රටක් හැටියට ජාතියක් හැටියට දැන් අපිට පිටරට යන්න බෑ. අපිට වීසා දෙන්නේ නැහැ. අපිට වීසා දෙන්නේ නැහැ ඇමරිකාවට යන්න. නමුත් ඇමරිකාවේ ඉන්න තරු හතරේ ජෙනරල් අපි මෙහෙට ආරාධනා කරනවා අපේ ආරක්ෂක සංවාදවල ප්‍රධාන අමුත්ත හැටියට. ඒතකොට අපි එතනද ඉන්නේ. එහෙමනම් අපි ඒවට විරුද්ධව ක්‍රියා කරලා ඉවරලා රටක් හැටියට උත්තර දීලා මූණ දීලා ඒ ප්‍රශ්නේ ගනුදෙනු බේරා ගන්න ඕනේ. අපිට එහෙම ඉඳගෙන අපේ හමුදාවල ගෞරවය රකින්න බෑ. අපි යුද්ධයෙන් ඉගෙනගත් දේවල් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගත්තේ නැහැ කියලා මම හිතනවා. යුද්ධයෙන් ඉගෙනගත් දේවල් ඉදිරියට ගෙන යන්න බැරි වුණා වැරදි මිනිස්සු ඒකේ ගෞරවය ගන්න ඉදිරියට ගියපු නිසා. වැරදි මිනිස්සු පොත් ලිව්වා. අර වෝටර්ස් ගෝද මගෝටර්ස් ගෝද මොකද්ද පිස්සු පොතක් තියෙනවා. ඒ පොතෙන් තමයි මේ රටේ යුද්ධය ගැන කියන්න උත්සාහ කරේ. නමුත් යුද්ධයක් ඉවරනම අනිත් රටවල්වල කැප්ටන්ලා කෝප්‍රල්ලා සාජන්ලා මේජර්ලා ඕන කෙනෙක් පොත් ලියනවා. ඒ පොත් තරහා ඇත්ත තත්ත්වය එළියට යනවා. අපේ ඒ ඔක්කොම නැවත්තුවා. නවත්තලා ස්මාරක ගහගත්තා. යුද ස්මාරක තියෙනවා එලිෆන්ට් පාස්වල. ඒ ස්මාරකයේ යුද්ධ මෙහෙවලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ. හමුදාපතිවරු ඉඳලා නැහැ. ඒගොල්ලෝ තමයි සේනාංකාධිපතිවරුට අණ දීලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ කොහෙන් සටන් ක්‍රම ඉගෙන ගත්තත් දන්නේ නැහැ. අපි දන්නවා අතීතේ නම් රෙද්ද උස්සන් සටන් ක්‍රම කරපුවා ගාර හම්බන්තොට පැත්තේ. නමුත් කොහොමද හමුදාවලට අණ දෙන්නේ ඒවයි. හමුදාවලේ ස්මාරක හදනවා නම් පොත් ලියනවා නම් ඒවා හමුදාවේ ගෞරවය රැකෙන්න ඒව ගැන දන්න කට්ටිය හරි දේ ලියා ගන්න පුළුවන් අය ලියන්න ඕන. දේශපාලන චර්ත හදන්න නෙමෙයි. ඒක හන්ද අපි යුද්ධයෙන් ඉගෙනගත්ත දේවල් ඉදිරියට ගෙනත් නැහැ. අපි ඉදිරියටවත් අඩු ගන්න ඒවා කරන්න පෙළහැදෙන්න ඕනේ. අපේ හමුදාවල ප්‍රධානීන් අපේ ආරක්ෂක ඇමතුමා මෙවන් දේවල් නිවැරදි කිරීමට කඳවුරුවල පාරවල් වලට කඳවුරුවල තියෙන නොයෙක් නොයෙක් නාම්පුවරු ඒ දේශපාලනඥයින්ගේ නම් ගහගෙන තියෙනවා. මේවා ලෝකේ අනිත් රටවල් වල කරන්නේ නැහැ. මේවා වෙනස් කරන්න ඕනේ. එක එක් කඳවුරුවල තියෙනවා ජිම් එකේ ගහලා තියෙන දේශපාලනඥයෙක්ගේ නමක් තවත් තැනක පළකෙක් ගහලා තියෙනවා ඒවා නවත්තන්න ඕනේ. ලෝකේ අනිත් රටවල් වල ඒවා කරන්නේ නැහැ. පහුගිය වකවානුවේ තනිකරම වැරදි ආකල්පයකින් තමයි අපේ හමුදාවල වැඩවලට ඇඟිලි ගැහිවේ. දැන් යුද්ධයක් නැහැ කියලා මේ හමුදාව අතාරින්න බෑ. හමුදා දුර්වලෙන් අරින්න හොඳ නැහැ. දැන් අපි හදනවා යුද්ධයක් නැහැ. ඒක හන්දා අපි සුපර් ක්‍රොස් කරොත් ඇති. එහෙම නැත්නම් රියැලිටි ස්ටාර් කරොත් ඇති. එහෙම නැත්නම් රූපසුන්දරී තරඟ පැවැත්වුවොත් ඇති. ඒක හරියන්නේ නැහැ. ලෝකේ ඕනම හමුදාවක් යුද්ධයක් තිබුණත් නැතත් හමුදාව 100%ක් උසස් තත්ත්වයෙන් තියෙනවා. අවශ්‍ය පුහුණු වීම, අවශ්‍ය අවියාවුද, අවශ්‍ය කාලය යොදවලා රජයේ කැපකිරීම හමුදා අඩපණ කරන්න බෑ යුද්ධයක් නැහැ කියලා. පහුගිය කාලේ අපි කරපු වරද ඒකයි. අපි යුද්ධය ඉගෙන ගත්තේ ප්‍රභාකරන්ගෙන්. අපි ශක්තිමත් තුනේ ප්‍රභාකරන් ශක්තිමත් වෙන්න වෙන්නේ. ප්‍රභාකරන් නොහිටියා නම් ෆීල්ඩ් මාෂල් කෙනෙක් එන්නේත් නැහැ මේ රටේ. ඉතින් මේ ප්‍රභාකරන් හසිරිච්චාකාරියෙක් තමයි. ප්‍රභාකරන් පටන් ගන්නකොට යුද හමුදාව 10,000යි. ප්‍රභාකරන් නැගිටින අපි ශක්තිමත් වුණා. එහෙම කරන්න බෑ. අපි ශක්තිමත් ඒ වෙලේ හිටියා නම් එහෙනම් ප්‍රභාකරන්ගේ සටන අවුරුදු දෙකකින් ඉවර වෙනවා. ඒක හන්ද අපි රටේ විනාශයකට ඉදිරියේදී අපි මේවෙන් පාඩම් ඉගෙන ගන්න ඕනේ. හමුදාවල දක්ෂීන්ට තැන දෙන්න ඕනේ. හමුදා දේශපාලනීකරණය නොකළ යුතුයි. හමුදා දේශපාලනීකරණය කිරීමේ අලුගෝසුවා තමයි මම දැක්ක විදියට පහුගිය කාලේ හිටපු ආරක්ෂක ලේකම්.
ඌ හමුදාවේ ඉඳෙද්දිත් ඒක කරා. සිංහ රේජිමේන්තුවේ දේශපාලනය කරන්න කියලා සිංහ රේජිමේන්තුව සෙබළු වට කරන් ගැහුවා. පැනලා ගිහිල්ලා මාසයක් හැංගිලා හිටියා. ඊට පස්සේ වෙන රේජිමේන්තුවකට ගියා. ආරක්ෂක ලේකම් හැටියටත් ඒක කරා. හමුදාපතියට කොලේ වහලා ඊට යටින් ඉන්න කනිෂ්ඨ නිලධාරීන් අල්ලගෙන දේශපාලනය කරන්න ගියා. අපි ඒ බාධක මැද්දේ තමයි යුද්ධය කරේ. එවැනි දේ කිරීම හමුදාට අහිතකරයි. ඒවා කරපු හින්දා තමයි අවසානයේදී විපත්තිදායක තත්ත්වයක් ඇති වුණේ. හමුදා දෙකට බෙදුණා. ජනාධිපතිට ගෙදර යන්න වුණා. මේ සියල්ලම අවසාන ප්‍රතිඵල ආවේ හමුදාත් එක්ක දේශපාලනය කරන්න ගිහිල්ලා. මේවා ඉදිරියට සිද්ධ නොවිය යුතුයි. රාජ්‍ය ආරක්ෂාව ගැන ප්‍රමුඛත්වයේ දිය යුතුයි. මේක ඉතා සංවේදී විෂයක්. රාජ්‍ය ආරක්ෂාව කිරීමේදී අපට නිදාගෙන ඉන්න බෑ. සියලුම දේ අවතක්සේරු කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදයේ රාජ්‍ය ආරක්ෂාවයි අපට කලවම් කරගන්න බෑ. සමහරලාට අපි දකිනවා මේ කාලේ විස්ත්‍රාමික නිලධාරීන් දේශපාලනය කරනවා. ඒ කරන අතරම හමුදාත් එක්ක සම්බන්ධය තියාගෙන ඉන්නවා. ඔවුන් හමුදා කඳුර වලට ඇතුල් වෙන එකවත් අපි තාම නවත්තලා නැහැ. එතකොට එතන ඒක යහපාලනයක් නෙමෙයි. යහපාලනය කියන්නේ රාජ්‍ය ආරක්ෂාව දුර්වල කරන එක හරි රජයට දුර්වල වුණොත් ආරක්ෂාව දුර්වල වුණොත් සතුරා දෂ්ට කරනකම් අපි දන්නේ නැහැ. දෂ්ට කරයන් පස්සේ වෙද මහත්තයා පස්සේ දුවල වැඩක් වෙන්නේ නැහැ. ඒකන්ද රාජ්‍ය ආරක්ෂාව අනිවාර්යෙන් අපි ශක්තිමත් කරගන්න ඕනේ. ඒ වැරදි කරන අයට වැරදි කරන විශ්‍රාමික හමුදා නිලධාරීන්ට ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. හමාර හමුදා
ගරු ඇමතිතුමා තව විනාඩි 3ක් තියෙනවා මෙතන.
ව්‍යවස්ථාවට අත ඉස්සුවකින් වැඩි තියෙනවා කියලා. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අපට පිටකොන්ද නැත්නම් අපට අමාරුයි රජයක් ගෙනියන්න. අපි ඒ අවස්ථාවල ක්‍රියාත්මක වෙන්න ඕනේ. කඳුර වලට ඇතුල් වීම නොදිය යුතුයි. හමුදාවේ හිටපු අය ව්‍යවස්ථාවට අත ඉස්සුවොත් වැඩි තියෙනවා කියන අය හමුදා කඳුර වලට යනවා. ඒවෙන් කාලා බීලා එනවා. ඒ වගේ සුහදාම පවත්වනවා. මේක රාජ්‍ය ආරක්ෂාවට අහිත කරයි. අපි යාබද රටවල ආරක්ෂාව ගැන හැම වෙලෙම හිතන්න ඕනේ. යාබද රටවල් වල ආරක්ෂාව ගැන හිතලා තමයි අපේ ආරක්ෂාව ශක්තිමත් කරගන්න ඕනේ. අපේ ආරක්ෂාව ශක්තිමත් කිරීම යාබද රටවල් වල ඒගොල්ලොන්ගේ සෙන්ටිමන්ට්ස්, ඒගොල්ලොන්ගේ සිතුම් පැතුම්, විදේශ ප්‍රතිපත්තිය මේවා එකට සමාන්තරව ගවන් කළ යුතුයි. අපි දැක්ක මේ දවස්වල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය අයිතිවාසිකම් ගැන ලේකම්තුමා ඔහු ප්‍රකාශයක් කරලා තිබුණා හමුදාවට විරුද්ධව තියනවා කියලා චෝදනා 40ක්. ඒ 40ක් තියනවා කියලා මම පිළිගන්නේත් නැහැ. නමුත් චෝදනා කීපයක් අනිවාර්යෙන් තියනවාක මම දන්නවා. මම පහුගිය දවස්වල ප්‍රකාශ කරා. හමුදාවේ හිටියා යුද්ධ මෙහෙයුම් යන අතර නෙමෙයි යුද පිටියෙන් පිට අපරාධ කරපු දෙන්නේ 3 දෙනෙක් හිටියා. ඒ අය අතරට මම හිටපු ආරක්ෂකලේකමුත් දානවා. ඒ හිටපු හමුදාපති ජගත් ජයසූරියත් දානවා. එතකොට ඒ මානුෂීය අයිතිවාසිකම් ගැන ලේකම්තුමා එහෙම කිව්වම ඒවා විසඳන්න ඕනේ ආරක්ෂක අමාත්‍යාංශය. එක්කෝ ආරක්ෂක ඇමති. එහෙම නැත්නම් විදේශ ඇමති. මම දැක්ක හමුදාපත්තුමා ඒකට කට දාලා තියෙනවා. හමුදාපතියට බෑ ඕනෝන් තැන්වල කකුල කටේ දාගන්න. ඒවා මේ මට්ටමේ නිවැරදි ආකාරයට විසඳිය යුතුයි. නැත්නම් එවැනි දේවල් නවත්තන්න රජයට ක්‍රියාත්මක වෙන්න වෙනවා. හමුදාපති වුණත් වැඩ කරන්න ඕනේ යම්කිසි විනය රාමුවක් ඇතුළත. ආරක්ෂාව අපි අතහැරියොත් ආරක්ෂාව දුර්වල වුණොත් ඒක ගැන කනගාටු වෙන්න සිද්ධ වෙනවා. ඒවට සමාව ලැබෙන්නේ නැහැ. ඊළාට එක්සත් ජාතීන්ගේ සමා වෙන්න දේශප්‍රේමීන්. අපි මේ කාලේ දකිනවා නොඑක් අය දේශප්‍රේමීන් වෙලා ඉන්නේ. හොර දේශප්‍රේමීන්. සමහර චීවරධාරියොත් බණ කියන්නේ නැහැ, පාංශකූලයකට යන්නේ නැහැ, පිරිතක් කියන්නේ නැහැ, දේශප්‍රේමියෝ වෙන්න හදනවා. අර අපි දන්නවා බෙංගමුවේ නාලක කියලා ඉන්නවා. තව ඉන්නවා
මෙතන අවසාන වීගෙන එනවා ගරු ඇමතිතුමා.
ඒ කට්ටියටත් මේ දේශප්‍රේමීත්වයක්
වාගෙන
මිනිත්තු 5යි.
තව මිනිත්තු 5ක්.
හමුදාවට සෙබළු බඳවා දුන්නා කියන එක්කනේ. තව එක්කෙනෙක් කියන එයා තොප්පි ගලල්ලන්න උදව් කරා කියලා. තොප්පි ගලල්ලන්න සැලසුම් කරේ බෙන්ගමුවේ නාලක් කියන චීවරධාරියලු. හමුදාවට සෙබළු බඳවලා දුන්නේ ඔක්කොම ඇල්ලේ ගුණවාස කියන චීවරධාරියලු. එවැනි අයට අපි ගරු කරන්නේ. ඒ හොර දේශප්‍රේමීන්ට අපි ගරු කරන්නේ. නියම දේශප්‍රේමියෝ කියන අය තමයි හමුදා වෙනුවෙන් කැප වුණා, අපට ශක්තියක් දුන්නා. ඔය කල්ලියේ ඉඳගෙන දේශප්‍රේමියෝ කියන එක්කෙනෙක්වත් හමුදා බටේක් වෙනුවෙන් ලේ බින්දුවක් දුන්නේ නැහැ. අපට යුද පිටියට වතුර බෝතලයක්වත් එව්වේ නැහැ. ඒ කාලෙත් හොර ව්‍යාපාර කරා, හොර නොයෙක් නොයෙක් ගනුදෙනු කරා. ආරක්ෂක ලේකම්ට වෙන් වෙන මුදල් පවා වංචා කරා. මිග් ගනුදෙනුවෙන් ඩොලර් මිලියන 7ක් වංචා කරා. ඊට අමතරව ඔහු නොයෙක් නොයෙක් වෙනත් ව්‍යාපාර හරහා අපේ හමුදාවට ගන්න කාලතුවක් කුණ්ඩ හරහා ඩොලර් 250ක් තිබුණු උණ්ඩේට ඔහු බිල් දාන්න පටන් ගත්තා ඩොලර් 650 ගන්න. ඒ ආකාරයට මහා පරිමාණයෙන් ඒ උණ්ඩ අපි ගේන්නේ නැව් ගණන්. එතකොට වෙන වංචාව ඉතා විශාලයි. රටට දරා ගන්න බෑ. මේ ආකාරයට
වංචා කරා දැන් දේශප්‍රේමියෝ වෙන්න හදනවා. ඒ දේශප්‍රේමියෝ කියන කට්ටිය හමුදාවේ ගෞරවය කෙලෙසුවා. හිටවු පාලකයා හමුදාවට ගෞරව කරේ නැහැ. ජාතියක් හැටියට අපි හමුදා වලට ගෞරව කරන්න ඕනේ. රණවිරුවන්ට ගෞරව කරන්න ඕනේ. හිටවු පාලකයා බොරු චෝදනා දාලා අපි හිරගෙවල් වල දැම්මා. හමුදාව හිටපු ජේෂ්ඨ නිලධාරීන් 35ක් 40ක් ගෙනහිල්ලා රැකියාව වලින් එලෙව්වා. ඔවුන්ට විශ්‍රාම වැටුප දුන්නේ නැහැ. ඔවුන්ගේ පස්සෙන් මෙලෙව්වා. එළිය රැකියාවක්වත් ගන්න දුන්නේ නැහැ. ඉතා දක්ෂ නිලධාරියෙක් හිටියා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති වෙලා හිටියේ. එයත් එලෙව්වා. ඔස්ට්‍රේලියාවට ගියා. වීසා හම්බුනේත් නැහැ. අවුරුදු 45 50ක් වෙන ඉස්සෙල්ලා මිය ගියා. එවැනි නිලධාරීන් අද හමුදාවේ හිටියා නම් සමහරට අද හමුදාපති වෙන්න තිබුණා. ඒ පාලකයා කරපු නොහොබිනා වැඩ නිසා, ඒ යමන වැඩ නිසා, ඒ වගේ හමුදාවල තිබුණ ගෞරවය විනාශ වෙලා ගියා. හමුදාව අපට එපා වුණා. හමුදාව ගැන හමුදාවේ නිලධාරීන්ට ඔවුන්ගේ අනාගතය ගැන විශ්වාසයක් නැති වුණා. මෙවැනි තත්ත්වයක් නැවතත් මේ රටට එන්න ඉඩ තියන්න බෑ. අපේ රජය මේ වගේ පාඩම් ඉගෙන ගන්න ඕනේ. ඊළඟට හමුදා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. හමුදා තියෙන්නේ රජය ආරක්ෂා කරන්න ඕනේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. අපි දැක්ක 2015 ජනවාරි 8 යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තවත් අයත් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණයක් කරන්න ගියා.
තව විනාඩි 3ක් තියෙනවා ගෞරවමැතිතුමා.
ඒක එතන හිටව පොලිස්පතිගේ මැදිහත් වීම නිසා බේරුණා ඇරෙන්න ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් විනාශ කරන්න හැදුවා. හැබැයි අපේ රජයට කොන්දපණ තිබුණා ඒ කරපු වැඩේට නිසියානුකූලව පිළිතුරු දෙන්න. ඒ වැඩේට නීතිය ක්‍රියාත්මක කරන්න අපේ රජයට අදටත් කොන්දපණ නැහැ. එවැනි දේ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට බාධා සිදු වුණා. දැන් ඉදිරියේදී පළාත් සභා ඡන්ද, පළාත් පාලන ඡන්ද ඔබතුමාගේ වාරයේදී ඔබතුමා කතා කරන්න, මට කතා කරන්න දෙන්න. ඔබතුමා කවදාවත් ඇත්ත කතා කරන්නේ නැහනේ. ඔබතුමා හීන දකිනවා. ඔබතුමා කොහොමද මට උගන්වන්නේ? හමුදා ගැන ඔබතුමා මට උගන්වන්නේ?
ඔබතුමා කතා කරන්න ඇමතිතුමා.
ඔබතුමා මොනවද දන්නේ? ඔබතුමා ඇමති කෙනෙක් කියලා හිටියට කවදාවත් කොන්දපණ තිබුණේ නැහැ. ඔබතුමා මට කතා කරන්න දෙන්න. ඒක තමයි මේවා කියන්නේ. ඔබතුමාට කට තියුණ බලියට දොඩවන්න එපා. ඔබතුමා කට වහගෙන මං කියන එක අහගෙන ඉන්න. ඔබතුමාගේ වාරේ එනකන් ඉන්න. ඔබතුමා හැමදාම අනාගත පොදු අපේක්ෂකයා වෙන්න බලන් හිටියට වෙන්නේ නැහැ. ඔබතුමා පිළිගන්න නැද්ද? හමුදාවේ 2000ක් ගෙනෙල්ලා ඡන්දේ දවසට ඔබතුමා අහගන්න. ඔබතුමාගේ විනයක් නැහැ. ඔබතුමා වයසට ගිහිල්ලත් හැදිලා නැහැ.
හා කියා.
ගරු කතානායකතුමනි, හමුදාවේ 2000ක් ගෙනෙල්ලා කොළඹට දැම්මා. ඒවා මැතිවරණ කොමසාරිස් අනුමත කරේ නැහැ. ඒවා රටේ නීතියට විරුද්ධයි. මැතිවරණ නීතියට විරුද්ධයි. මෙයා නිදාගෙන ඉඳලා තියෙන්නේ. මෙයා ඒක දැකලා නැහැ. රජයේ ඇමති කෙනෙක් වෙලා ඉඳලත් ඒක නැහැ. ඒ වගේ චර්ිතයක් වෙලා මෙතන එනවා. දැන් මෙතන බණ කියන මට වැඩිපුර විනාඩි 3ක් දෙන්නේ වෙලාව නාස්ති කරපු එකට.
ඇමතිතුමා
ඊළඟට
ඒක මේ
හමුදා ආරක්ෂාව තරකර ගැනීමට හමුදා පතිවරුන් ඉතා වැදගත් විය යුතුයි. හමුදා පතිවරුන්ගේ ශක්තිය අනිවාර්යයෙන්ම බලපාන හමුදාවේ ශක්තිය රඳාපවතින්නේ වැදගත් ගුණාන්විත හොඳ ප්‍රතිරූප ඇති හමුදාපතිවරු පත් වුණත් පමණයි. හමුදාපතිවරු තෝරා ගැනීමේදී ඉතාම ශ්‍රේෂ්ඨ ගණයේ පුද්ගලයන් තෝරා ගන්න ඕන. සමහර අය මේ කාලේ කියනවා අපිට ඇහිලා තියෙනවා ආරංචි වෙලා තියෙනවා මට එක දවසක් හරි හමුදාපති පුටුවේ හිටියොත් ඇති. එතකොට මගේ පින්තූරේ ලගන්න පුළුවන් හමුදා මුලස්ථානේ. ඊට පස්සේ මට සතුටින් ගෙදර යන්න පුළුවන්. එවැනි මතතරන්නන්ට හමුදාපති පුටුවේ වාඩියෙමිට පවා තියා හමුදාපති පුටුව දකින්නවත් ඉඩ තියන්න හොඳ නැහැ. නමුත් එවැනි දේවල් අපි ඉතා බාර දූර ලෙස සලකා බැලිය යුතුයි. ඒ අතරේ අපි දකිනවා හමුදාපතිවරයෙක් තෝරා ගැනීමත් ලේසි නැහැ. සමුණ්ඩාංශලා දන්නවා කාර් එකක් ගන්න ගියොත් සමහරලාට ඩිමෝ බට
වෙලාව අවසానයි ගරු ඇමෙතුමා.
ඔය කැබ් එකක් ගත්තොත් ඒ කාර් එකේ වටිනාකම ශක්තිය තියෙන.
කාලේ අවසానයි.
හා
විනාඩි පහක් හොඳයි.
සමුණ්ඩාංශලා මොකක් හරි දේපලක් ගන්න ගියත් උසස් ප්‍රමිතිය. සමුණ්ඩාංශේ වෙලාව කනවනේ.
නෑ ඔබතුමා කතා කරන්න. ඔබතුමා කතා කරන්න ඉතින්.
මෙයාගේ වෙලාවෙන් කපලා දාන්න. අපි කියන්නේ ඒක ඊටාම බාර දුර කාර්යයක්. හමුදාපති පුටුවට එනකොටත් ඉන්න ඕනේ වැදගත් විදියට. ආවයන් පස්සෙත් වැදගත් විදියට ඉන්න ඕනේ. ඒක ඔවුන් ගැන ඔවුන්ගේ හැසිරීම රටේ අනාගතයට ආරක්ෂාවට තදින් බලපාන. තම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි හිතුවා අපි අස්පේක් ගන්නවා. හැම අස්පේටම රේස් දුවන්න බෑ. බැලුවම ඔක්කොම අස්පේක වගේ. ඒ වගේ ඔබතුමා ගෙදරට සුනකෙක් ගන්න ඕන වෙනවා. එතකොට ඔබතුමා බලනවා මේ සුනකයාගේ පසුවීම කොහොමද, පෙඩිග්‍රේ කොහොමද හොඳද කියලා. වල් බල්ලෙක් ගත්තොත් කන්න දුනම අතහපා කනවා. ඒ වගේ හරි තැනට හරි මිනිස්සු යොදවාගෙන තමයි රටේ ආරක්ෂාව සපයා ගන්න පුළුවන්. ඒක ඉතාම වැදගත්. මා හිතනවා ඒ ගැන අපි වර්තමානයේ අනාගතයේදීත් අපි ඒ වගේ සලකලා බලන්න ඕනේ. ඊළඟට අපි දැක්කා අපේ ආරක්ෂක ලේකම්වරු අපි රජයේ ප්‍රතිපත්තියක් ගත්තා. ඔවුන් සිවිල් පුද්ගලයන් නිය යුතුයි, පරිපාලන ක්ෂේත්‍රය ආ යුතුයි කියලා. ඉතාම හොඳයි. අපිට දැනටත් ඉන්නවා ඉතා වැදගත් ආරක්ෂක ලේකම් කෙනෙක්. මම හිතන්නේ ඊට කලිනුත් හිටියා. ඉතාම සංවේදී උගත් සුන්දර මිනිස්සු. හැබැයි අපි දකිනවා ආරක්ෂක විද්‍යාලයක් මේ රටේ නැති නිසා ඒකේදී අපි පසුවැසීමක් තියෙනවා. මේ සිවිල් පුද්ගලයන් ඔය තැන්වලට එන්න ඉස්සෙල්ලා ආරක්ෂක විද්‍යාලයක් හරහා ඔවුන්ට එන්න ලැබුණා නම් අනිවාර්යයෙන්ම ඔවුන්ට ඒක ඉතා ශක්තියක් වෙනවා. ඒ ශක්තිය අපි ගොඩනගා ගන්න ඕනේ. අපේ රටේ ආරක්ෂක විද්‍යාලයක් ඇති කිරීම ගැන අපි හැමදාම කතා කරා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. ඒ වෙනුවෙන් යම් මුදලක් යට කිරීම ඉතාම සාධාරණයි. දැන් වර්ෂයකට අපි දෙතුන් දෙනෙක් පිටරටවල් වලට අරනවා. නමුත් පිටරටවල් වල ආරක්ෂක විද්‍යාලයට ව්‍යාපාරික වෙනවා, ලේකම්ලා එනවා, පොලිසිය නිලධාරීන් එනවා. ඒ සියලු දෙනාට විවෘත තැනක් තමයි ආරක්ෂක විද්‍යාලය. ඒක සටන් නෑ, ඒක සටන් උගන්නන මූලික සටන් ක්‍රම උගන්නන තැනක්. නමුත් ආරක්ෂක විද්‍යාලය කියනවා සටන් උපන්න උගන්නන තැන් නෙවෙයි. එතෙන්දි රටේ ආරක්ෂාව ගැන, ආර්ථික ආරක්ෂාව, ආහාර ආරක්ෂාව, ලෝකයේ ආරක්ෂාව, මේ සියලුම දේ ගැන උගන්නන තැන්. එවැනි දේවල් අපි ඇති කරගන්න ඕනේ. මා හිතනවා එවැනි දේ ඇති කරගත්තොත් අපේ මේ අදට යුනත් ඉන්න දක්ෂ නිලධාරීන්, ආරක්ෂක ලේකම් වැනි අය ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඔවුන්ට ඉතා පහසුවක් වෙනවා, ශක්තියක් වෙනවා ඒවා ගොඩනගා ගත්තොත්. ඊළඟට අපි අතීතයේ දැක්කා අපේ දුර්ලකන් නිසා අපි ලාංකික හමුදාවේ ශක්තිය ඇවන් ගාඩ් එකට විකුණා. ඇවන් ගාඩ් එක දැන්
අපි විනාඩි 3ක් තියෙනවා ගරු ඇමතුමා.
ඒ ආකාරයට අපි දැක්ක ඉතා දූෂිත ගනුදෙනු සිද්ධ වුණා. රක්නා ලංකා කියලා ආයතනයක් හදාගත්තා. ඒ හරහා හිටපු ආරක්ෂක ලේකම් ව්‍යාපාර කරා. ඔහු මැතිවරණ කරා. ඔහු දේශපාලනය කරා. මෙවැනි කටයුතු අපි වහව නැවැත්විය යුතුයි. මේවට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒවා කරන්න බැරි නම් ඒක අපේ දුර්වලකමක් මිසක් ඒක යහපාලනයක් නෙමෙයි, ඒක අපේ මනුෂ්‍යකමක් නෙමෙයි. ඒක හින්දා මෙවැනි අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර යුතුයි. මොවුන් පහුගිය රජයේ ඉත්තයි ඉත්තෝ හෙංචයියලා මොවුන් රට කළ හානිය ඉතා විශාලයි. අපි කිසිම ආකාරයක රටේ ආරක්ෂාව දුර්වල කරන්නේ නැහැ. අපි හමුදා කඳුරු අහන්නේ නැහැ. එතෙන්දී එතකොට රටේ ආරක්ෂාව දුර්වල කරන්නේ නැහැ. හමුදාවේ බලය බිඳලා දාන්නේ නැහැ. බලය අඩු කරන්නේ නැහැ. එතෙන්දී අපිට උතුරත් එකයි දකුණත් එකයි නැගෙනහිරත් එකයි හමුදාව හිටිය යුතු තැන්වල අපි හමුදාව තියෙනවා. ඒකන්ද වැරදි මත ගොඩ නගන ඔබතුමා වගේ කට්ටිය හමුදාව උතුරෙන් ඇතික අයින් කරනවා, හමුදාව නැගෙනහිරින් අයින් කරනවා. රටට වැරදි පණිවිඩ ගෙනියන්න එපා. හමුදාව කිසිම ආකාරයෙන් අපි දුර්වල කරන්නේත් නැහැ, හමුදාව බලය අඩු කරන්නේත් නැහැ.
සාර කරන්න ගරු ඇමතුමා.
අපි සංවර්ධනයේ කොටස්කරුව කරගත යුතුයි මේ ත්‍රිවිධ හමුදාව. මම දැක්කා ළඟදී කාර්යසාධක වාර්තාවේ 2016 හමුදා යුද හමුදාව කුඩා දේවල් කරලා තියෙනවා. පල්ලියක් රිපෙයාර් කරලා තියෙනවා, පන්සලක් රිපෙයාර් කරලා තියෙනවා, පොළොන්නරුවේ රාජකීය විද්‍යාලයට කාමර පන්ති කාමර 3ක් හදලා තියෙනවා, තනි තට්ටුවේ ගොඩ නැගිල්ලක්, තව තැනක බැක්හෝ දෙකක් දාන් වැවක් හරනවා. එහෙම නෙමෙයි. අපට පුළුවන් මේ හමුදාවට 10000ක් පමණ වෙන් කළා, 100,000 හමුදාවෙන් 10000ක් පමණ යොමු කරන්න පුළුවන් සංවර්ධනයට. ඒ සංවර්ධනයට අවශ්‍ය උපකරණ, ඒ තාක්ෂණය, ඒ අවශ්‍ය මැෂින්, ඒ අවශ්‍ය ශක්තිය, මෑන් පවර්, මිනිස් පිරිස් බලය ඒවා සපයා දීලා අපට පුළුවන් අධිවේගී මාර්ග උනත් හදෙන්
තත්ත්වයට
සංවර්ධනයේ කොටස්කරුවන් වශයෙන් අපේ හමුදාව අනාගතයේ රට සේවයක් කළ යුතුයි. බොහොම ස්තුතියි ඔබතුමාට සාවධානව ඇහුම්කන් දුන්නට. ඔබතුමාටත් ජය වේවා. ඔබතුමාටත් ආරක්ෂාව ඇති රටක ජීවත් වෙන ලැබේවා. හොර දේශප්‍රේමියන් නැති තැනක දේශපාලනය කරන්න ලැබේවා.